මීළඟට ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා. කොච්චර කාලයක්ද? 9ක් සමායෙන්ට 9ක් විනාඩි. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, ඇත්තෙන්ම අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැසීෂ පිළිබඳව අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම සෞඛ්‍ය පිළිබඳ ආංශිකාරක සභාව අපි ඊයේත් මුණගැසිලා අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මුලින්ම මම කැමති ගරු රමේෂ් පතිරණ නව ඇමතුමාට සුපතන්ඩ. එතුමාගේ පියාත් මගේ පියාත් ඉතා කිට්ටුවෙන් ඒ කාලේ දේශපාලනය පක්ෂ දෙක හිටියට කටයුතු කරා. ඒ වගේම තමයි නව ලේකම්තුමා දොස්තර පීජී මහිපාල මැතිතුමාටත් මගේ සුපැතුම්. ඇත්තෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ රාශියක් කරන්න තියෙනවා. ඒ වගේ මම කැමති එනමාරයේ නව සභාපතිතුමා දොස්තර ආනන්ද විජයවික්‍රම මැතිතුමාටත් සුපතන්න. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙච්චර කාල මේ අවුරුදු කීපයක් තුළ වෙච්ච දූෂණ ක්‍රමතා පිළිබඳව අපි ඇත්තෙන්ම කනගාටු වෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ රටේ රෝගීන්ගේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව සම්පූර්ණ වගකීම දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම ඉල්ලීමක් කරනවා මෙච්චර දුරට මේ තාක් මැරිලා තියෙන රෝගීන්ගේ ලයිස්තුවක් කරුණාකරලා විනිවිදභාවයෙන් කටයුතු කළා. ඒ ලයිස්තුවක් කිරීදාරු කරන්න. මොකද රටේ ජනතාව දැනගන්න ඕනේ, ඒ පවුලු දැනගන්න ඕනේ මේ සෞඛ්‍ය හේතු මත තමයි මේ රෝගීන් අන්තරාම වුණේ කියලා. ඒ වගේම මුදල් පිළිබඳව කතා කරනකොට 2023 රුපියල් මිලියන 240,882ක් පමණ වෙන් කරලා තිබ්බා. මේ අවුරුද්දේ හැබැයි මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 348,085ක් මුදලක් වෙන් කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වැඩිවීමක් කරලා තියෙනවා, වැඩියෙන් මුදල් ලබා දීලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනිවාර්යයෙන්ම සල්ලි නැහැ කියන එක කරුවමෙතුණිය මේ අවුරුද්ද නම් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. මොකද මුදල් රාශියක් අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම රූට් ඔෆ් ඕල් ඊවල් කියලා බැලුවොත් ඇත්තෙන්ම හදිසි මිලදී ගැනීම තමයි තියෙන විශාලම ප්‍රශ්නය. ඔය හදිසි මිලදී ගැනීම පිළිබඳව අද උදේ ආචාර්ය රාජේ සෙනරත් මැතිතුමාත් අපේ ආංශිකාරක සභාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ සමාජික හැටියට කතා කරා. ඇත්තෙන්ම ඇමතුමා ප්‍රකාශ කරලා තියෙන හදිසි මිලදී ගැනීම මිට ඉදිරියට කරන්න යන්නේ නැහැ කියන එක. ඒක හොඳ ප්‍රතිපත්තියක්. මොකද ඔය හදිසි මිලදී ගැනීම හරහා තමයි ගොඩක් දේවල් වැරදුනේ. අන්තිමට ජනතාව රෝගීන් මැරුණේ. ඉන්දා වහා මේක නතර කළා සැලැස්මක් හදාගන්න. මොකද කවුරුනත් මේ රටේ ඉන්න ජනතාව හරි සැලැස්මක් හදාගෙන අවශ්‍ය ඖෂධ ටික ලබා ගන්න කටයුතු කරන්න. ඒ වගේම අනිකුත් පළාත් ස්පිතාල්වලට ක්‍රමවේදයක් තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා, සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් තියෙනවා. හැබැයි ඒක අප්ඩේට් කරලා නැහැ. ඒක අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. මොකද ඒක අමාරු කාර්යයක් නෙවෙයි. හැබැයි හරි පරිපාලන හරි විශේෂඥයන් එකතු කරගෙන ඒ වැඩේ කරොත් හොඳයි කියන එකත් මේ අවස්ථාවේදී නියෝජ්‍ය රාජ්‍යමන්ත්‍රීට මම මතක් කරනවා. මේ රටේ ගොඩාක් කතා කරා හියුමන් ඉමුනියෝ ග්ලොබුලින් මගඩිය පිළිබඳව. ඒකෙත් කට්ටිය රෝගීන් අනතුරු ලක් වෙලා කවුරුත් මැරුන්නේ නැහැ. හැබැයි ඇත්තෙන්ම ඒ ඇලර්ජික් රියක්ෂන් එක වුණ නිසා තමයි අපිට වගේ දෙයක් වුණා කියන එක දැනගන්න හම්බුනේ. ඒ පිළිබඳවත් අපි ආංශිකාරක සභාවේ දීර්ඝ වශයෙන් කතා කරා. හැබැයි රහසක් නෙමෙයි, හැමෝම දන්න දෙයක් තමයි ටෙක්නිකල් කමිටුව පත් කරන අවස්ථාවේදී ටෙක්නිකල් කමිටුවේ අවශ්‍ය කරන විශේෂඥයෙක් හිටියේ නැහැ. ඒක කොහොමද උනේ? ඒක අපි විශේෂයෙන්ම සාකච්ඡා කරා, අපි ප්‍රශ්න කරා. මීට ඉදිරියට ටෙක්නිකල් කමිටුවක් දානකොට අනිවාර්යයෙන් අඩුම තරමේ විශේෂඥයෝ දෙන්නෙක් පත් කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද ඔය හියුමන් ඉමුනෝග්ලොබුලින් ගැටලුවදී හිටියනම් විශේෂඥයෙක් කමිටුවේ අනිවාර්යයෙන්ම කියනවා මේක ලංකාවේ මෙහෙම නිෂ්පාදනය කරන්න බෑ කියන එක. ටෙක්නිකල් ડોකියුමන්ට්ස් දිහා බලනකොට, ටෙන්ඩර් ડોකියුමන්ට්ස් දිහා බලනකොට අනිවාර්යයෙන්ම ඒකෙත් ගැටලුවක් තියෙනවා. එතකොට මන් දන්නේ කොහොමද මේවා උනේ කියන එක. හැබැයි ඒ දේ වෙලා විශාල ගැටලුවකට රට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ලක් වුණා කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා, මිනිත්තු කීපයක් තියෙන නිසා මම කැමැති ඉතා කෙටියෙන් සාකච්ඡා කරන්න. අපි ඊයේ පෙරේදා 20/22 දී අමාත්‍යාංශයේ ඇනුවල් රිපෝට් එක ගැන සාකච්ඡා කරා. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම ගරු ඇමතුමිය සහ ඇමතුමා විශේෂයෙන්ම ඒකේ තියෙන අඩුපාඩු පිළිබඳව අපි පෙන්වා දුන්නා. ඒ පිළිබඳව මම හිතන්නේ කෝපායකේ ප්‍රශ්න කරන්න තියෙනවා දෙසැම්බර් මාසේ 5 වෙනිදා. ඊට කලින් ඒ අඩුපාඩු හදාගන්න කියන එකත් මේ අවස්ථාවේදී සිරිමු නිලධාරීන්ට මම මේ අවස්ථාවේදී ඔබතුමිටත් මේ තියෙනවා. ඒ වගේම තමයි මම සාකච්ඡා කරා මේ ඖෂධ පිළිබඳ තිබ්බ ගැටලු. තාමත් ඒ ගැටලු තියෙනවා. මෙතන මම බලාපොරොත්තු වෙන්නේ ඒකින්කට ප්‍රකාශ කරන්න. හැබැයි තාමත් ওই ඖෂධ පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඒකත් නිලධාරීන් එක්ක, ඒ වගේම ඇමතුමා ඇතුළු අනිවාර්යයෙන්ම නව ලේකම්තුමා, අධ්‍යක්ෂකතුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ හොඳ කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒ කට්ටිය එකතු කරගෙන පුළුල් සාකච්ඡාවක් කරලා කරොත් කරයි හොඳයි කියන එක හොඳයි. ඇත්තෙම ඇමතුමා සහ ඇමතුමිය සහ රාජ්‍ය ඇමතුමා බලාපොරොත්තු වෙනවා නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය සුද්ධ කරන්න, පිරිසුදු කරන්න, නවතරක් මේ රටේ ජනතාවට විශ්වාසය ගොඩනගන්න. මම හිතන හැටියට අමාත්‍යාංශයේ ඇතුලේ පරිස්සම් වෙන්න. මොකද විශාල මාෆියාවක් ඇතුලේ ඉන්නවා. ජීවිතේ පවා අනතුරු රක් වෙන්න පුළුවන්. ඒ නිසා තේකෝපයක් හරි අමාත්‍යාංශයට මුණකොට ওই මාෆියාවකින් ප්‍රවේශම් වෙන්න කියන එක ගරු ඇමතුමාටත් ඔබතුමියටත් රාජ්‍ය ඇමතුමාටත් කියන්න ඕනේ. ඇත්තෙම භයානක තත්ත්වයක් තියෙන්නේ. ඇමතුමා බලාපොරොත්තු වෙනවා නම් ඇමතුමා පැමිණීම මම මේ අවස්ථාවේදී සන්තෝෂ වෙනවා. ඉතින් ඒ පිළිබඳව
බොහෝතාවයත් විනහට දෙක කාලය
බඳනවා. ඒ වගේම තමයි පැරමෙඩිකල් ඔෆිසර්ස්ලා පත්වීම පිළිබඳවත් අපි සාකච්ඡා කරා. මම යෝජනා කරනවා කර ඇමතුමා මේ පිළිබඳව ඇත්තෙම කතා කරලා ඒ පැරමෙඩිකල් ඔෆිසර්ස්ලා පත් කිරීම පිළිබඳව මීට වැඩිය ශීඝ්‍රයෙන් කටයුතු කරන්න. නැත්නම් ඒ අවස්ථාව අපිට දෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි ආංශික කාර්ය සභාවෙත් ඔබතුමාට ඒ ලිඛිතව ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ග්ලෝබල් ෆන්ඩ් ප්‍රොජෙක්ට් එක පිළිබඳවත් මම මේ අන්තිම මිනිත්තුවේ කතා කරන්නම්. ඒක විශේෂයෙන්ම මේ රටට ආපු ණයක් නෙවෙයි, ග්‍රාන්ට් එකක්. ඒ ග්‍රාන්ට් එක මගේ ළඟ දස්තර ටික තියෙනවා මේ කොහොමද පාවිච්චි වුණේ කියලා. මේ අවුරුද්දේ ඉතා අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් බොහොම මම ස්තුතිවන්ත වෙනවා සිරුම නිලධාරීන්ට. ඒ වගේ ග්‍රාන්ට් එකක් ලංකාවට ලබා ගන්න ලේසි නෑ. හැබැයි ග්‍රාන්ට් එකක් ලබාගෙන තියෙනවා. ඒ ග්‍රාන්ට් එක හරහා වැඩ කටයුතු රාශියක් කරන්න පුළුවන්, අර අවශ්‍ය කරන උපකරණ පවා ගන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන මම යෝජනා කරනවා නව ලේකම්තුමාත් සහ අධ්‍යක්ෂක ජනරාල්තුමාත් එක්කත් සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල ඉක්මනට කරන්න. නැත්නම් ඒ මුදල් අහිමි වෙන්න පුළුවන්. එහෙම අහිමි වුණොත් ලංකාවට අපරාධේ, විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩනගන්න ඒ වගේ අරමුදලක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අවසන් වශයෙන් ත්‍රිපෝෂ පිළිබඳව අපි මාස ගානකට ඉස්සෙල්ලා ආංශික කාර්ක සභාවේ නිර්දේශයක් කරා. ඒ ත්‍රිපෝෂ පිළිබඳව ඇෆ්ලොටොක්සින් අගය වැඩි කරන්න කියන එක. හැබැයි මාස ගානක් හිටපු ඇමතුමා ඒ කැබිනට් පත්‍රිකාව අත්සන් කරේ නැහැ. හැබැයි මම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම ඒ කැබිනට් පත්‍රිකාව හදාගෙන අත්සන් කළ කැබිනට් එකට ඉදිරිපත් කිරීම පිළිබඳව දැන් නිල වශයෙන් ඇෆ්ලොටොක්සින් අගය ලෝක සෞඛ්‍ය World Health Organization එක
මුතුමේ කාලයවල
90 ඒ අගය දැන් මෙව කරලා තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. නැත්තම් මේ රටේ ත්‍රිපෝෂ පව නැති වෙන්න ඇගියේ. ඉතින් ඒ වගේ බැරෑරුම් තත්ත්වයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තිබ්බේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්ට, විශේෂයෙන්ම හොඳ නිලධාරීන්ට, අවංක නිලධාරීන්ට, වැඩ කරන්න කැමති නිලධාරීන්ට, අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන ඒ සියලුම නිලධාරීන්ට, ඇමතුමා ප්‍රමුඛ, රාජ්‍ය ඇමතුතුමිය සහ දේශීය ඖෂධ අපේ සිසිල ජයකොඩිගරු ඇමතුමා තත් ගොඩාක් වැඩ කරලා තියෙනවා ඒ පිළිබඳව කතා කරන්න අද වෙලාව
නැත.
රාජ්‍යමතුමාට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අමාත්‍යාංශයේ තිබ්බ තත්ත්වය එතුමාත් අද එතුමාගේ කතාවේ පැහැදිලි කරා. මම හිතන්නේ ගරු කැබිනට් ඇමතිවරයා හැටියට රමේෂ් පතුන මැතිතුමා ඒ නායකත්වය හරහා මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය දියුණු කරන්න අවස්ථාවක් ලැබෙයි කියන ප්‍රාර්ථනා කරමින් ඔබට වාන්ත ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතිකර මන්තමනේ. මීළඟට ගරු WDJ සෙනරත් මැතිතුමා බුදුරණ විනාඩි 9 කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනී මන්ත්‍රීතුමනි, අතවචෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩි ශිෂ්‍ය සාකච්ඡා කරන මේ වෙලාවේ පළමුවෙන්ම මගේ සුභාශිංසනය ප්‍රකාශ කරනවා ගරු අභිනව සෞඛ්‍ය ඇමතිතුමාටත්, ඒ වගේම එතුමාට සහාය පිණිස ඉන්න රාජ්‍ය ඇමති දෙවියන්ට. මම විශේෂයෙන්ම කියන්නට ඕනේ නම සෞඛ්‍ය ඇමතිතුමාට තාමත්ම වයිකින් රාශියක් වැඩිලා තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය අපි දන්නවා අපේ රටේ ඉතාමත්ම විශිෂ්ට සේවාවක් කරගෙන එන අමාත්‍යාංශය. සෞඛ්‍ය සේවාව අපේ රටේ මාතෘ මරණ සංඛ්‍යාවත් ලදරු මරණ සංඛ්‍යාවත් ඉතාමත්ම පහළ මට්ටමක තබාගෙන රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න විශාල වැඩ කොටසක් මේ අමාත්‍යාංශයෙන් කරයි කියන එක අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් මෑත කාලයේදී මේ අමාත්‍යාංශය නොයෙක් විවේචනවලට වාජන වුණා. ඒක අපිට නෑ කියන්න බෑ. මේ සියලුම විවේචන පදනම් සහිතයි කියලා අපි කියන්නේ නෑ. නමුත් යම් යම් කරුණු තියෙනවා අද මතුවීගෙන එනවා. ඇත්ත වශයෙන්ම අපි කාටත් ටිකක් ලැජ්ජා වෙන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙච්චර විශිෂ්ට සේවයක් කරත් සමහර විට කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් නිසා අද ඒ කරපු සේවයට යම් යම් කළු පැල්ලම් වැදින තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක නැති කිරීමේ වගකීම අපේ ඇමතිතුමාට තියෙනවා. එතුමාට ඒක කරන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද එතුමා දක්ෂ දේශපාලනඥයෙක්, දක්ෂ පරිපාලකයෙක්. පෞගේ කාලේ අමාත්‍යාංශය කරපු ආකාරය අපි කාගෙත් හිඳිනාගෙන බොහොම හොඳට වැඩ කළා. වැවිලි අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යම්කිසි ප්‍රගතියක් අපි දැක්ක, විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ. එතකොට ඒ ප්‍රගතිය මෙතෙන්දිත් අපි මං හිතනවා ලබා ගන්න එතුමා කටයුතු කරයි කියලා. එතකොට අද එතුමාට මුණ ඇත්ත වශයෙන්ම මම මේක විශේෂයෙන්ම කියන්නේ මම අද මට ලැබුණ මේ පත්‍රයක තිබිච්ච ප්‍රකාශයක්. ඒ තමයි මේ ද්‍යාමනෝද NMRA. ඒක කියනවා at long last the head of the National Medicine Regulatory Authority Professor S.D. Jayaratna has finally admitted that inferior drugs had been imported to the country and used at government hospital. Garu Ematumani, amme kiwwe me Dr. Jayaratna, the chairman of the NMRA, he has admitted that inferior drugs have been imported to Sri Lanka and they have been used in the government hospital. And as a result of which, undoubtedly, a number of deaths have taken place. So this is a very sad state of affairs. This is an area where you have to look into very carefully and attentively. Because if this is continued, definitely the confidence that the people of this country have towards the health service of this country will be further deteriorated. That is one factor that I would like to bring to your notice. ඊළඟට මම මෙතෙන් තවත් කාරණයක් කියන්න ඕන. මම දැක්ක මේ ඩොක්ටර් මහීපාල ඔබතුමා ලේකම් වශයෙන් පත් කළා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද මම ඉන්න කාලේ ඩොක්ටර් මහීපාල හිටියා. මම හොඳ නිලධාරියෙක්, විශ්වාසය තියන්න පුළුවන් නිලධාරියෙක්. එතුමා ලේකම් දුවට පත් කරලා එතුමා දැන් ඒ කාලට වඩා හුඟක් අධ්‍යක්ෂකම් තියෙන නිලධාරියෙක්. ඒ නිසා මම හිතනවා මේ කාර්යභාරය කරන්න තමුන්වහන්සේ ලොකු ශක්තියක් එතුමගෙන් ලැබෙයි කියලා. ඊළඟට ගරු ඇමතිතුමනි, අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි උගක් මේ නිලධාරී හිජේ. අපිට වෛද්‍යවරුත් ප්‍රමාණයක් නැහැ. එතකොට ඉන්න වෛද්‍යවරුත් දැන් උගක් පිටරට යනවා. ශිසඤ්ඤ වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍යවරු, ඊළඟ සාතු සේවිකාවන් අද මේ සෞඛ්‍ය සේවයේ ලංකාවේ සෞඛ්‍ය සේවයෙන් ඈත් වෙලා පිටරට යෑම ලොකු ප්‍රශ්නයක් වෙනවා අනාගතයේදී. ඉතින් අපිට නවත්තන්න බෑ. ඒක නවත්තන්න මම හිතන්නේ ක්‍රමිකුත් තියෙනවායි කියලා. ඒ වගේම නවත්තලා බලහත්කාරයෙන් නවත්තලා තිබෙඩකුත් දැන්. ඒ නිසා මම හිතනවා මේකට දැම්ම ඉඳන් තමුන්වංශේ පියවර ගත යුතු තියෙනවා. අනාගතයේදී තව අවුරුද්දකදී දෙකෙදී තුනකෙදී රටේ ඇතිවන දරුණු නිලධාරි හිගයට මූණ දෙන්න පුළුවන් තත්ත්වයක් අපි දැන් ඇති කරන්න මහන්සි ගන්නට ඕනේ. ඒක විශේෂයෙන්ම මම හිතුවා රජය දැනුවත් කළා තමුන්වංශයේ ඒ අවශ්‍ය නිලධාරීන් බදවා ගන්න, ඒ පුහුණු කරන්න පාසුකම් සලසන්න කටයුතු කරයි කියලා මම හිතනවා. එතකොට මේ ළඟට තියෙන කාරණය තමයි මේ බේත් වල අර පෞද්ගල කාලේ විශාල බේත් විදියක් තිබුණා. අපි නෑ කිව්වට එහෙම නැත්තම් ඒක මේ යටපත් කරලා කතා කරාට උකූර බේත් විදියක් තිබුණා, විශේෂයෙන්ම රජ ආරෝග්‍ය ශාලාවල. તો රජ ආරෝග්‍ය ශාලාව සමහර විට ජීවිත ආරක්ෂක බේත් පවා නැති වුණා. කෙනෙක් මැරෙන්න යනකොට දෙන බේත් පවා ආරෝග්‍ය ශාලාවල තිබුණේ නෑ. අර TNT ටැබ්ලට් එක වගේ ඒවා තිබුණේ නෑ. එම් නැති වෙලා සමහර අය මම හිතනවා යම් යම් අපහසුතාවයන් උඩ පත් වුණා. මගේ මිත්‍රයෙක්ගේ පියෙක් ඌට ඌ ත්‍රිකුණාමලේ ඉන්නේ. ඌත් ත්‍රිකුණාමලේදී ඌගේ පිය අසනීප වුණාම අවශ්‍ය බෙහෙත් නැතුව ත්‍රිකුණාමලේවත් පෞද්ගලික ෆාමසියක වත් ඒ ප්‍රදේශීය ෆාමසියක උඩත් ඒ බෙහෙත් දුන්නේ අවසානයේ ඌ මීගිය. ඒත් මේනි තත්වයන් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සම්බන්ධව හරි දැක්මක් හරි තක්සේරුවක් ඇතුව අපි කටයුතු නොකරන නිසා. ඒ නිසා මම හිතනවා මේ කාර්යයේ සම්බන්ධවත් තමුන්වංශයේදී අවධානය වෙන්නට ඕනේ. එතකොට ඊළඟට බෙහෙත් වල මිල අද බෙහෙත් තිබුණත් සාමාන්‍ය මිනිසෙකුට දුප්පත් මිනිසෙකුට බෙහෙතක් ගන්න බෑ. ආරෝග්‍ය ශාලාවට ගියාම වෛද්‍යවරයා ලෙඩ පරීක්ෂා කරලා ඒ වෛද්‍යවරයාටත් වෙන විසඳුමක් නැහැ, විකල්පයක් නැහැ. මොකද ආරෝග්‍ය ශාලාවට බෙහෙත් නාවාම ඔහු කරන්නේ ඒක තුන්ඩුවක් දීලා ඌ දෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එක නැත්තම් බෙහෙත් තුන්ඩුව දෙනවා ෆාමසියෙන් ගන්න. ෆාමසියට ගියාම ෆාමසියේ බෙහෙත් නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයන් තියෙනවා. ඒ වගේ බෙහෙත් මිල වැඩි. උන්ට මූණ දෙන්න ඔරොත්තු දෙන්න බැරි තරමට බෙහෙත් මිල වැඩි. මම හිතනවා අද ඉස්සර රුපියල් 1.50ක් වුණ පැනඩෝල් පෙත්තක් අද රුපියල් 3.50ක් 4ක් විතර වෙනවා. ඒ වගේම ඔග්මන්ටි රුපියල් 70යි ඉස්සර, දැන් ඒක රුපියල් 140ක් පමණ වෙනවා. එතන මෙයන් ඉතාමත්ම දරුණු විදියට මේ බෙහෙත් මිල වැඩි වෙලා තියෙනවා. මේවා මං හිතන්නේ විදේශීය ආයතන වලින් මේ වැඩි කරනවා කියලා. හුඟක් වෙලාවට මේ බෙහෙත් වල බිල වැඩි
කිව්වොත් මම තාවත් විනාඩි දෙකක් කාලයක්
දෙන්න ණය විසින් මේ රට බෙහෙත් දෙන්න ණය විසින් කරා. ඒක නිසා මේක පාලනය කරන්න ඕනේ. මම දැක්ක මම ඇහුවා අර හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා එතුමා මේ සෞඛ්‍ය ඇමති කාලේ සේනක බිබිලේ මහත්මයාගේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ කතා කරලා සාකච්ඡා කරලා ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා කියලා. ඉතින් අත වශයෙන්ම මම මටත් මතකයි අපි දවසක්ම විවාද කළා සේනක බිබිලි ප්‍රතිපත්තිය මේ රටේ මේ බෙහෙත් සම්බන්ධව අනුගමනය කරන්න. දැන් ඒක ගැන අපි කතා කරන්නේ නැහැ, ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකුත් නැහැ. ඉතින් කොහොම හරි මේ බෙහෙත් මිල මිනිසුන්ට මුණ දෙන්න පුළුවන් වෙන විදියට මේක සාධාරණීය කිරීමේ වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. එහෙම නැත්නම් අපි බෙහෙත් තිබුණත් ඇති වැඩක් නැහැ බෙහෙත් මිල වැඩි නම්. බෙහෙත් තිබුණත් ඇති වැඩක් නැහැ සාමාන්‍ය මිනිසෙකුට බෙහෙත් ටිකක් ගන්න බැරි නම්. ඒක නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට කියලා මම මේ අවස්ථාවේදී සමුනාසීනි ගන්න. ඊළඟට මම කිව්වා මේ වෛද්‍යවරු අපිට ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව මම හිතනවා අපිට සාමාන්‍ය සෞඛ්‍ය සේවය සඳහා අපිට අවශ්‍ය කරන 1,200,000ක් විතර නියදාරින් වෛද්‍යවරු සාතු සේවිකාවන් නැත්නම් ඒ වගේම අනිකුත් නිලධාරීන් පෞංශක්ගේ නිලධාරීන් මෙනි ඒ ශිෂ්‍ය වලට අවශ්‍ය සංඛ්‍යාව 1,200,000ක් විතර අපේ රට අවශ්‍යයි. මොකද සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2,000කට වමනා කරනවා 4.6ක් කියලා මම දන්නා දැන ගන්න හරිද කියලා. ඒ විදිහ ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් අපිට ඉන්නේ 3.4 පමණ ප්‍රමාණය. එතකොට මේ සම්බන්ධව විශේෂ
ඔබතුමාගේ කාලය අවසන්.
මම ඉල්ල ඊළඟට ගරු ඇමතුමනි මම මගේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් තමුන්වංශයේ නිලනවා මගේ දිස්ත්‍රික්කයේ දැනට
ඔබතුමාගේ කාලය අවසන්
ප්‍රධාන ප්‍රශ්නයයි තින් ඔනරබල් මිනිස්ටර් I will request you to pay your special attention to this matter which I am raising now, that is සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකේ. මම හිතනවා මේ කාරණේදී අපේ නිමල් ශිල්පාර සිල්වා එමෙතුමා බොහොම ඥානවන්ත වැඩක් කළා. මොකද එතුමත් මේ බදුල්ල විශ්වවිද්‍යාලේ බෞද්ධ විශ්වවිද්‍යාලයේ අනුයුක්තව වෛද්‍ය පීඨයක් එතුමා ගොඩනගන්න කටයුතු කරනවා. ඔක මමත් පෞද්ගල කාර්යය කෑගහලා පටන් ගත්තා. නමුත් ඒකේ අඩුපාඩුම් ගොඩක් තියෙනවා. ඒකට දැන් බදුල්ල නම් මේක පටන් ගන්නකොටම වෛද්‍ය පීඨයේ
අවසන් කරනවා. ඒ
මහාචාර්ය ඒකකයටත් මුල්වල් තිබ්බා. ඊයේ පෙරේද මුල්වල් තියෙන පත්තරෙත් තියෙනවා. ඒක බොහොම සන්තෝසයි. ඒක බොහොම ඥානවන්ත දෙයක්. නමුත් මේක අපි අතින්
කියන්නේ ධර්මන්තෝ අවසන් කරන්න.
අද වෙලා තියෙන්නේ මොකද්ද?
කාලය අවසන්.
ඔබට විනාඩියක් දෙන්න. ඒ අද වෙලා තියෙන්නේ මොකද්ද?
අනිත්යෙන් අද වෙන්නේ ඒකයි.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න ළමයින්ට අවසාන අවුරුද්දට දැන් ඒගොල්ලන්ට මහාචාර්ය ඒකකයක් ඕනේ. නමුත් මහාචාර්ය කියන්නේ නැහැ. මොකද මේකට මුදල් ලැබිලා තියෙනවා සෞදි අරාබියාවේ සංවර්ධන මුදලෙන්. නමුත් මේ මුදල් 2020 ඉඳලම තිබුණා මිසක් මේ හජේ මේ ආයතන වල තිබුණා මිසක් භාණ්ඩාගාරේ තිබුණා මිසක් මේ මුදල් පාවිච්චි කරලා මහාචාර්ය ඒක සඳහා ගොඩනැගිලි සංකේතය හැදුවේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මේ මහාචාර්යගේ හදනකම් දැන් මුල්ගල් තියන්න යනවා. තාම මුල්ගල් තියලත් නැහැ. මේක ඉතා ඉක්මනට මුල්ගල් තියන්න කියලා ඉල්ලනවා. මේක එතකොට මම ඉල්ලන්නේ මේකයි. මම ඉල්ලන්නේ දැන් ඇත්ත වශයෙන්ම මහාචාර්යකයක් හදලා මේ ෆයිනල් අවුරුද්දේ අවසාන අවුරුද්දේ ළමයින් ඉගෙන ගන්න කාර්යයක් නැහැ. ඒක නිසා දැනට මේ ඒගොල්ලන්ගේ තියෙන යුනිට් වල දැන් එතන ඒ යුනිට් වලින් වාට්ටුව බැගින් වෙන් කරලා ඒ ළමයින්ට දුන්නොත් ඒ අංශවල පුහුණු ළමන්නේ ඇයට පුළුවන්කම ලැබෙනවා. දැනට මේ ලිඩ්ඩු සමග කටයුතු කරන වෛද්‍යවරුත් එකම. මම හිතනන්නේ විදිහ තීන්දුවක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඒ තීන්දුව මයිකල් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේකට අවසර දෙනවා නම් ඒක කරගන්න පුළුවන්.
අවසන් කරන්න. ඔගර එමත්තුමා.
සෙන්රත්මත්ව සඳහන් කළ කාරණය සම්බන්ධයෙන් කරුණු දෙකක් තමයි මේ ගොඩනැගිල්ල හැදීමේ කාරණයට ටෙන්ඩර් එක දැම්මට පස්සේ ගරු මන්ත්‍රීතුමනි ටෙන්ඩර් ඩිසිෂන් විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් වෙලා කල්ගත වීමක් වෙලා තිබෙනවා. දැන් ඒක අවසන් තීන්දුවකට ඇවිල්ලා තියෙන්නේ. නුදුරේදීම වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් මේ ගොඩනැගිල්ලේ. දෙවැනි කාරණේ මමත් පෞද්ගලිකවම ගිහිලා රෝහල් කාර්ය මණ්ඩලයත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කර රත්නපුර රෝහලේදීම ඔවුන් එකඟතාවයකට එන්න අවශ්‍ය මේ කරුණ සම්බන්ධයෙන් දෙගොල්ලෝ සාමූහිකව වැඩ කරන්න. මොකද රත්නපුර මහ රෝහලේ විශාල තදබදයක් තිබෙනවා. දැනට වෛද්‍යවරු සෑම රෝහල් වාට්ටුවකම වැඩ කරනවා. එතන නමුත් ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ විශේෂඥවරු සෑම කෙනෙක්ම කැමති මහාචාර්යකගේ හැටියට හඳුනගෙන කොටසක් වෙන් කරලා දෙන්න. නමුත් එතන තියෙන ගැටලුවක් අපිට පෙනුණු විදිහට මේ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර එකඟතාවයකට පැමිණි අපහසුයක් තිබුණා. දැන් ඒක සෑහෙන දුරට සමනය වෙලා තිබෙනේ. සමනය කර ගැනීමෙන් පසු අපි හිතනවා දරුවන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නත් පුළුවන් වෙයි. ඒ පසු විපරම කරන්න SLMC එක වෛද්‍ය සභාව සූදානම් වෙලා ඉන්නවා. එතකොට අධ්‍යාපන කටයුතු හොඳින් කරනවා නම් ඒ අනුමැති ඉදිරි කාලෙදි ලැබේ.
ඔබිස්සීගර මහත්මනි මීළඟට ගරු ඉම්රාන් මහරූප මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම මහන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා.
Honorable Imran Mahrouf.
Yeah. நன்றி சபை தலைவர் அவர்களே. சுகாதார அமைச்சினுடைய விவாதத்திலே கலந்து பேச நேரம் கிடைத்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்வதோடு கிடைத்த நேரத்திலே சில விடயங்களை இந்த இடத்திலே கூறலாம் என்று நினைக்கின்றேன். குறிப்பாக இலங்கையின் இலவச சுகாதார சேவை என்பது சர்வதேச ரீதியிலே பாராட்டப்பட வேண்டிய ஒரு சேவையாகும். ஆயினும் தற்போதைய சுகாதார சேவை அந்த புகழை நாம் இழந்துவிடக்கூடிய ஒரு நிலையிலே இன்று காணப்படுகின்றது. எவ்வாறு நாம் கிரிக்கெட்டில் சர்வதேச புகழை பெற்றிருந்தும் ஊழல் மோசடிகளினால் வீழ்ச்சியை நோக்கி வந்துள்ளோமோ அதே நிலையே இன்று எமது நாட்டின் இலவச சுகாதார சேவைக்கும் ஏற்பட்டுள்ளது. கௌரவ சபை தலைவர் அவர்களே, உலகின் மகப்பேற்று பின்னரான இறப்பு வீதம் மிக குறைந்தளவில் உள்ள நாடுகளின் பட்டியலிலே இலங்கை முன்னிலையில் இருந்தது. தற்போது இந்த விடயத்திலும் நாம் வீழ்ச்சியை நோக்கி செல்லும் நிலை ஏற்பட்டுள்ளது. இதற்கு பிரதான காரணமாக நூற்றுக்கணக்கான விசேட வைத்திய நிபுணர்கள் நாட்டை விட்டு வெளியேறி கொண்டிருக்கின்ற ஒரு காரணம் பிரதான காரணமாக காணப்படுகின்றது. இன்று நாட்டில் மருந்து பொருட்கள் தட்டுப்பாடு, வைத்திய நிபுணர்கள் தட்டுப்பாடு, வைத்தியர்கள் தட்டுப்பாடு, தாதிகள் தட்டுப்பாடு, ஏனைய சுகாதாரத்துறையினுடைய ஆணலிகளுக்கும் தட்டுப்பாடு, இவ்வாறு நாட்டின் மொத்த சுகாதாரத்துறையுமே தட்டுப்பாட்டிற்கு கட்டுப்பாடில்லாமல் சென்று கொண்டிருக்கின்றது. கௌரவ சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, நான் பிரதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்திலே எதிர்காலத்தில் வியோஜிக்கள், அதே போன்று சர்ஜன்கள், பிபிக்கள் இல்லாத ஒரு நிலை ஏற்பட்டு விடுமா என்ற ஒரு அச்சம் காணப்படுகின்றது. இதனுடைய பிரதான காரணம் என்னவென்றால், திருகோணமலை வைத்தியசாலை, கிண்ணியா வைத்தியசாலை, கந்தலா வைத்தியசாலை, மூதூர் வைத்தியசாலையில் இருந்து விசேட வைத்திய நிபுணர்கள், வைத்தியர்கள் வேகமாக வெளிநாடுகளுக்கு சென்று கொண்டிருக்கின்றார்கள். குறிப்பாக கிண்ணியா தல வைத்தியசாலையிலே கடமையாற்றுகின்ற வியோஜி சில மாதங்களுக்கு முன்னர் வெளிநாடு சென்றதினால் அங்கு வியோஜி ஒருவர் இல்லாமல் அந்த வைத்தியசாலை இன்று இயங்கிக் கொண்டிருக்கின்றது. இந்த வைத்தியசாலையிலே மாதாந்தம் சராசரியாக 130 குழந்தைகள் பிறப்புகள் இடம்பெறுகின்றன. இவ்வாறான ஒரு நிலையில் வியோஜி ஒருவர் இல்லாத காரணத்தினால் கிண்ணியா வைத்தியசாலைகளுக்கு பிரசவத்துக்கு செல்வதற்கான தாய்மார்கள் இன்று அச்சப்பட்டு கொண்டு திருகோணமலை மற்றும் மூதூர் வைத்தியசாலைக்கு இன்று அவர்கள் செல்ல வேண்டிய ஒரு நிலை இன்று ஏற்பட்டிருக்கின்றது. அத்தோடு கிண்ணியா வைத்தியசாலையிலே பீடியாட்ரிஷன், அதாவது குழந்தை நிபுணர் ஒருவர் இல்லாத ஒரு நிலை காணப்படுகின்றது. இங்கு ரேடியோலஜிஸ்ட், கதிர்வேல் நிபுணர் ஒருவர் இல்லாமையினால் இங்கு சிகிச்சை பெறும் நோயாளிகள் ஸ்கேன் செய்வதற்காகவும் திருகோணமலை மற்றும் மட்டக்களப்பு வைத்தியசாலைக்கு செல்ல வேண்டிய ஒரு நிலை காணப்படுகின்றது. அவ்வாறு செல்லுகின்ற சந்தர்ப்பத்திலே அம்புலன்ஸ் மூலமாக அனுப்புகின்ற ஒரு சூழல் காணப்படுகின்றது. இதன் மூலமாக நோயாளிகள் சிரமப்படுவதுடன் அம்புலன்ஸுக்கான எரிபொருட்கள், ஊழியருக்கான கொடுப்பனவு என்பதற்காக அரச நிதி விரயம் செய்யப்படுகின்றது. மேலும் இங்கு திடீர் மரண விசாரணை அதிகாரிக்கான ஒரு அலுவலகம் இல்லாமையினால் வைத்தியசாலையிலே மரணம் சம்பவிக்கின்ற பொழுது மரண விசாரணை அதிகாரிக்கும் பொதுமக்களுக்கும் பலத்த சிரமங்கள் அந்த பிரதேசத்திலே காணப்படுகின்றது. ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள், சுகாதார அமைச்சர் அவர்கள் இந்த விடயத்தை கருத்தில் கொண்டு இதை தீர்ப்பதற்கான நடவடிக்கையை முன்னெடுக்க வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் கந்தளாய் தல வைத்தியசாலை மத்திய அரசாங்கத்தின் கீழே இயங்குகின்ற வைத்தியசாலையாக இருந்தாலும் இங்கும் பல குறைபாடுகள் இன்று காணப்படுகின்றன. குறிப்பாக வைத்தியசாலையிலே திடீர் மரண விசாரணை அதிகாரி அலுவலகம் இங்கும் இல்லாமல் இருக்கின்ற காரணத்தினால் மக்கள் பல கஷ்டங்களை அந்த வைத்தியசாலைகளிலே பெற்றுக் கொண்டிருக்கின்றார்கள். அதே போன்றுதான் கந்தளா வைத்தியசாலைக்கு டயாலிசிஸ், அதாவது இரத்த சுத்திகரிப்பு இயந்திரம் ஒன்று தேவைப்படுகின்றது. அதே போன்று பல வார்டுகளினுடைய கூரைகள் திருத்தப்பட வேண்டிய ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றது. இங்குள்ள மருந்தகம் பார்மசி குளிரூட்டப்பட வேண்டிய ஒரு நிலையில் இருந்து கொண்டிருக்கின்றது. எனவே கௌரவ சுகாதார அமைச்சர் அவர்கள் இவ்விடயத்தையும் கருத்தில் கொண்டு நிவர்த்தி செய்வதற்கான நடவடிக்கையை எடுக்க வேண்டும் என்பதை கேட்டுக் கொள்கின்றேன். சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, எங்களுடைய மூதூர் தல வைத்தியசாலை வைத்தியசாலையிலே தினமும் ஓபிடியில் சிகிச்சை பெறுவதற்கான அதிகமான நோயாளிகள் வருகை தருகின்றார்கள். இதன் காரணமாக நோயாளிகள் பெரும் சிரமங்களை அவர்கள் எதிர்நோக்குகின்றார்கள். இதற்கு தீர்வாக அந்த பிரதேசத்திலே இருக்கின்ற தக்வா நகர், ஷாஃபி நகர் ஆகிய இடங்களில் ஆரம்ப சிகிச்சை பிரிவு, அதாவது PMCU-க்களை ஆரம்பிப்பதற்கான நடவடிக்கைகள் எடுக்க வேண்டும். அதே போன்றுதான் தோப்பூர் பிரதேசத்திலே 25,000 மேற்பட்ட மக்கள் வசிக்கின்றார்கள். அங்கு பிராந்திய வைத்தியசாலை ஒன்று இருக்கின்றது. அங்குள்ள ஓபிடி தற்காலிக கட்டிடத்திலே இயங்கி வருகின்றது. இவ்வைத்தியசாலையிலே ஆய்வு கூட வசதிகள் இல்லாமல் காணப்படுகின்றது. இதன் காரணமாக இங்குள்ள நோயாளிகள் இரத்த பரிசோதனைக்காக மூதூர் வைத்தியசாலை, அதே போன்று சேருவில வைத்தியசாலைக்கு செல்ல வேண்டிய ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. அதே போன்றுதான் அங்கு பணிபுரிகின்ற தாதிமார்கள் வெளியிடங்களைச் சேர்ந்தவர்களாக இருந்தாலும் அங்கு ஒரே ஒரு அறை மாத்திரம்தான் அங்கே இருக்கின்றது. ஆகையால் அந்த அறையிலே தான் சமைப்பது உறங்குவது என்று அவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். ஆகையால் அவர்களுக்கான அந்த வசதிகளையும் ஏற்படுத்தி கொடுப்பதுடன் தோப்பூர் வைத்தியசாலையினை ஏ தர பிராந்திய வைத்தியசாலையாக தரம் உயர்த்தி அங்கு நிலவும் மேற்படி குறைபாடுகளை தீர்ப்பதற்கு கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் புல்மொட்டை பிரதேசத்திலே 12,500 மேற்பட்ட சனத்தொகையை கொண்ட ஒரு பகுதியாகும். இங்கு பிரதேச வைத்தியசாலை, அதாவது டிவிஷன் ஹாஸ்பிட்டல் இருந்த வைத்தியசாலையினை 10 வருடங்களுக்கு முன்னர் தள வைத்தியசாலையாக தரம் உயர்த்தப்பட்ட போதிலும் அது வெறும் பேரளவில் மாத்திரமே தள வைத்தியசாலையாக இருக்கின்றது. இங்கு 2 வைத்தியர்கள் மாத்திரமே கடமை புரிகின்றார்கள். வைத்தியர்கள், தாதிகள், பாரிய தட்டுப்பாடு நிலவுகின்ற தள வைத்தியசாலைக்குரிய ஆளணி வளங்களை வழங்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு இது சம்பந்தமான பல விடயங்கள் இந்த இடத்திலே குறிப்பிட வேண்டிய ஒரு நிலைப்பாட்டில் இருந்தாலும் நேரம் போதாத காரணத்தினால் அந்த விடயத்தை ஹென்சாட்படுத்துமாறு இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு இந்த சுகாதார அமைச்சை பொறுப்படுத்திருக்கின்ற புதிய அமைச்சர் இந்த சுகாதாரத்துறையிலே ஒரு வித்தியாசத்தை ஏற்படுத்த வேண்டும் என்பதை நான் இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு புதிதாக வந்திருக்கின்ற அதனுடைய அமைச்சருடைய செயலாளருக்கும் என்னுடைய வாழ்த்துக்களை இந்த நேரத்திலே கூறிக்கொள்கின்றேன்.
Thank you. Honorable Head of Guwahati.
බුලාසනේ ඔබ නගරු මන්ත්‍රීවරුන්ට උදපාඩ ස්තුතියන්ත වෙනවා. අදවිසි අවස්ථාව ලබා දීම සම්බන්ධව මොකද රටේ ප්‍රධානම අමාත්‍යංශයක් නැත්නම් ප්‍රධාන විෂයක් සම්බන්ධව කතා කරන්නේ. නිසා ගරු අමාත්‍යතුමාට මම හිතන්නේ සුබ පතනවා. ඔබ අමාත්‍යතුමා ගැන දන්නවා අපි අමාත්‍යවා ගැන සැකයක් නැහැ. හැබැයි පරිස්සම් වෙන්න මොකද රුෂාන් ඇමතිතුමාට වෙච්ච දේ වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබතුමාටත් මෙතන තියෙන ඒ වගේම සටනක්. ඔතනදී හොරු අල්ලන්න ගියාම හොරු අල්ලන කෙනාට ඉන්න බෑ බලේ. ඒ නිසා පරිස්සමෙන් ඇමතිගම කරන්න කියලා සුබපතන ගමම්ම පොඩි අවවාදයකුත් ලබා දෙන ගමන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා ප්‍රථමයෙන්ම දැන් අපේ පැත්ත පටන් ගමු. දැන් මාරවිල රෝහලේ එක ඇඳේ ලෙඩු 3-4 දෙනා ඉන්න. හැබැයි දංකොඩුව ලුණුවිල කියන රෝහල් දෙකේම එක රෝගියෙක්වත් නැහැ. ඒ රෝගී ආපු ගම ඇම්බියුලන්ස් එකේ ගෙනියනවා අර රෝහලට. එසා පළමුවෙන්ම ඉල්ලීමක් කරනවා මේ ප්‍රාථමික රෝහල් ටික මේ වෙලාවේදී සම්පූර්ණ කරන්න. මොකද එහෙම නොකරුවොත් රටේ අහිංසක ජනතාව බොහෝ වෙලාවට පීඩාවට පත් වෙන විතරක් නෙමෙයි සමහරවිට මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රජයේ රෝහල් වල ඖෂධ මම හිතන්නේ 850ක් විතර ඖෂධ රජ රෝහල් වලට යවනවා. ඒතර රජයේ රෝහල් වල ප්‍රශ්නයක් තියෙන්නේ දැනට මම හිතනවා ඔබතුමා දන්න විදිහට 220කට වඩා හිගයක් තියෙන ඖෂධ. ඖෂධ 220කට වඩා හිගයක් තියෙද්දී විශේෂයෙන්ම තව මාසකින් තව ගණන් බලලා තියෙනවා තව ඖෂධ 110ක් විතර ප්‍රමාණයක් හිගයක් එයි කියලා. ඒ වගේම දැන් දෙසැම්බර් මාස වෙනකොට ඔබතුමාලා පටන් ගන්නවා රෝහල් වල සම්පූර්ණ විශේෂයෙන්ම ඖෂධ ගබඩා පරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් ගබඩා වල ගණන් කරන්න කොච්චරද තියෙන්නේ කියලා ඖෂධ කියන එක. ඒ නිසා එහෙම කරන්න ගියාම මාසයක් කාලයක් ගන්නවා ඔබතුමාලා මේ ගබඩා වල මේ සංඛ්‍යා ලේඛන ටික හරියට නිවැරදි කරගන්න. ඒතර මේ කාලය තුල ගබඩාවට අරගන්නේ නැහැ ඖෂධ. අපගඩාවට අරගන්න නැතුව ගියාම 2024 වෙනකොට දැඩි ඖෂධ හිගයක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනටත් මම හිතන්නේ ඖෂධ 70කට වඩා රෝහල් වල හිගයක් තියෙන බවට අපිට විශේෂයෙන්ම ලැබිලා තියෙන තොරතුරු. මේ තොරතුරු සම්බන්ධව මම දන්නේ නිවැරදිද කියලා සම්පූර්ණ මම කියන සංඛ්‍යා ලේඛන ටික ඔබතුමාට ඒක නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ 2024 අවුරුද්දේදී ඖෂධ දැඩි හිගයක් ආවොත් ඒක ඔබතුමාට විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවට බලපාන බරපතල ප්‍රශ්නයක්. එක පැත්තකින් හොරකම් අනිත් කටයුතු සිද්ධ වෙනකොට අනිත් පැත්තේ මේ කටයුතු සිද්ධ වෙද්දී ඉතාමත්ම බරපතලයි ඒක ජනතාවට කියන එක තමයි විශේෂයෙන් ප්‍රථමයෙන් මතක් කරන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි හිමියන් විමෝගෙන් ලොබින් කියන බේතයි ඊළඟට පිළිකා රෝග සඳහා රිටොක්සිමම් කියන බේතයි මේ බේත් දෙක සම්බන්ධව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මෙහි බෙහෙත් දෙක අරගත්තට පස්සේ වෛද්‍යවරයෙකුට මේ බෙහෙත
යවුවට පස්සේ කාලයක් තියෙන්නේ.
ඒ බෙහෙත යවුවට පස්සේ ඒ බෙහෙත පාවිච්චි කරන්නේ වෛද්‍යවරයා අර ස්නායු සම්බන්ධව හරි පිළිකා සම්බන්ධව හරි ඒ රෝගියාව සනීප කරන්න තමයි මේ බෙහෙත ලබා දෙන්නේ. හැබැයි වෛද්‍යවරයාට ඒක යවලා තියෙනවා නම් ඒ බෙහෙත නැතුව වෙන බෙහෙතක් ඒ රෝගියා ඒ රෝගයෙන් මැරෙනවා මිය යනවා. එතකොට මේක මිනිමැරුමක්. ඒ නිසා මේ මිනිමැරුමක් කරේ කවුද? මිනිමැරුමක් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දැඩි දඬුවම් දීමේ වගකීම තියෙනවා. ඔබතුමාගේ ඇමතිතුරේ නැතුණාට කමක් නැහැ, බය වෙන්න එපා. ජනතාව ඔබතුමාව බාරගනි. ඔබතුමාත් කරුණා කළ මෙයාට දඬුවම් දෙන්න. මොකද බොහෝ වෙලාවට පාතාලය අය මිනිමැරුම නිසා තමයි ආයුධ පෙන්වන්න ගිහිල්ලා මැරෙන්නේ. ඒ නිසා ඔබතුමා මතක තියාගන්න, ඒ වගේ කණ්ඩායමක් ඉන්නවනම් ඒ අයව ආරක්ෂක අංශවලට කියන්න බෙහෙත් පෙන්වන්න ගෙනියන්න කියලා. මොකද හේතුව ඒ අය මිනිමරුව හැටියට මේ රටේ ක්‍රියාත්මක වෙන නිසා යට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අතිරේක ලේකම් හැටියට සමන් රත්නායක හිටියා, එයා තමයි මේ ප්‍රසම්තාන්දර වැඩසටහන් වල ක්‍රියාත්මකුනේ.
තව මිනිත්තු කාලයක් තියෙනවා.
ඒකට හැබැයි මතක තියාගන්න, ඒක DG ගේ රාජකාරිය තමයි. ඒ වෙලේ එයා කරේ අරගෙන යකරේයි NMR එකත් බලපෑම් කරලා අලුත් අයව රෙජිස්ටර් කරන්න, අලුත් අය රෙජිස්ටර් කරපුවම තමයි මේ ජරාව කණ්ඩ පුළුවන්. ඒ ජරාව කණ්ඩ කියලා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. හැබැයි ඔබතුමා ආපු ගමයි ඒක වෙනස් කරා. DG ගේ රාජකාරිය DG ට දුන්න ඔබතුමා. ඒ නිසා මෙතනදී විශේෂයෙන් මතක් කරනවා සමන් රත්නායකට එයා වෙයි ගන්න නැත්තේ CID එකට අරගෙන එයා වෙයි අත්අඩංගුවට ගන්න නැත්තේ. මොකද එයා තමයි මිලදී ගැනීමවල මූලිකය හැටියට ඇමතිවරයා මෙහෙව්වේ. ඒ නිසා මතක තියාන්න කටවාගෙන ඉන්න. මොකද ඇම තමුන්නාහසලා අත උසනවා නම් මෙහෙන් හොරු කියලා කියනකොට ඔතනින් නැගිටලා කෑ ගහන්නේ විශේෂයෙන් වනිතය කෑ ගහන්නේ. ඒ නිසා කරුණා කරලා මේ රටේ මිනිස්සු එක්ක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා. නැගිටින්න ඇමතිරත් එක්ක අත්වල් බැඳ ගන්න. හොරු අල්ලද්දී තමුන්නහසලා එළවනවා ඇමතිවරුන්ව. හැබැයි හොරු අල්ලනකොට මේ ඇමතිවරයා පිරිසුදු ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයාට ඒ පිරිසුදු විදියට ඇමතිකම කරන්න දෙන්න. මොකද ඔබතුමාට විශේෂයෙන්ම මේකට ගන්න. මොකද මේකේ ඇමරිකන් ඩොලර් අර
පිළිකා
විතරක් ඇමරිකන් ඩොලර් 3,34,400ක් කියලා
තියෙනවා.
මේක NMR එකේම අවසානේ කියනවා මේ ඖෂධේ භාවිතේ නැහැ කියලා. ඒකට කවුද මේක කරේ? මේක දැන් හොරු ටික පැහැදිලිව 1, 2, 3, 4 කියලා නම්
කරලා තියෙනවා.
එසා කරුණා කරලා කොන්ද කෙලින් තියාගෙන හිටගන්න.
අපි සුදිමන්තුමා
ඔබතුමාත් එක්ක හිටගන්න. මේ සෞඛ්‍ය සේවය පිරිසු කරලා මේ රටේ අහිංසක මිනිසුන් ජීවත් වෙන්න අයිතිය ලබා දෙන්න කියලා ඔබතුමාගේ අවසාන වශයෙන් ඉල්ලීමක්
කරනවා. බොහොම ස්තුතියි ගරු ජගත් වික්‍රමන්තුමා.
ස්තුතියි මුලසුනේ ගරු සභාපතිතුමනි. අද දවසේ මම ඇත්තටම කතා කරන්න මට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වුණත් මට මේ සඳහා අවස්ථාව වේලාව වෙන් කර දුන්නේ අපේ මේජර් සුදර්ශන දෙනිපිටිය ගරු මන්ත්‍රීතුමාටත් සමන් ප්‍රිය හේරත් මන්ත්‍රීතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දවසේ සෞඛ්‍ය අමාත්‍යතුමා අපේ ගරු වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමනි, ඔබතුමාටත් ගරු සීතා ආරම්භපොළ රාජ්‍ය අමාත්‍යතුමියටත් ගරු සිසිර ජයකොඩි අපේ රාජ්‍ය අමාත්‍යතුමාටත් මම සහයෝගය පළ කරනවා වගේම පතනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට කාරණා දෙකක් සම්බන්ධව මේ අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි ගරු අමාත්‍යතුමනි, මේ වෙනකොට ඩෙංගු මර්ධන සහායක කොන්තරත් පදනම මත බඳවාගත්ත සාමාන්‍ය පෙළ සමත් 307 දෙනෙක් ශ්‍රී ලංකාවේ අපේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. ගිය 10 මාසයේ ඉඳලා මේ දක්වා ඒ අයගේ වැටුප් පත්තිරවලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඒ අය මේ වෙන විටත් රාජ්‍ය සේවයේ තවමත් ඒ ඩෙංගු මර්ධන සහායක කාර්යය යෙදෙනවා. ඒ නිසා ඒ අය පිළිබඳව ගරු ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාත් එක්කත් පෞද්ගලිකව කතා කරා ගරු අමාත්‍යතුමනි. මොකද අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම වසර 10 12 13 ආදී වශයෙන් රෝහල් කම්කරු සේවයේ නියුතු රාජකාරී කටයුතු කරන අපේ දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියන් මේ වෙනකොට පෞල් ජීවිත පවා හේ අයගේ අසාර්ථක වෙලා තියෙනවා. ඒ අය ගරු අමාත්‍යතුමනි මේ තියෙන වියදම් දරා ගන්න බැරුව AI Navatan, Pasuansa, Anikut Vedam, Cambim, Prasatekala, Luku Raja Seve, Ame, Roval Kamkaru Seve, Pava Taradami, Yanda, Pava Katu Karana, Pava Pita Pava Saratina Namute, Pita Darhat and Evega Ruamatumani, AI Mangitan, Onama Raja, Ayataneka, Aurdu Pahak, Hayak, Hatak, Kanakota, Distana Maru, Laba, Denoa Namutme, Polanaru, the Shiki, Visal Pramania, Kinobutuma, Katu Karana, Pasu Pidana, May Amatan Sega, Aragana, on the Sadini, Vadapelevela, Obutuma, Megatakala, Simavatulati, Karaganiana, Epidibandava, Api Satuena, Evagamagaru, Amatumani, Baukar, Seva, Ape Sauda, Saudarian, Kolamata in the Kamathan City, Aragana, May Aurdu Dola, Datuna Kina, Ape Roval Kamkaru, Saudra Saudarian, Polanaruata, Asana Pradesh, Egadistan, Marukara, then Puluana, Kramanu Kulo, Pilivata, Picaradra Karana, Api Sanda, Obutumage, Avadana, Yamukara, and Avastava, Karagana. Evagamakaru Amatumani, Ma Munagaila, Vaidyuru keeper Dinek Labadunu, Yojana keeper Tina Mammaker Kian Davastavak Natirisa Butumata, Elipia Patkaranama Kian Bavata, Patkaranama, Evagamakaru Amatumani, Avasan Karan Mateng, Mama Utumage, Vise Savadana Yomukarana, Mogada, Bomohoda, Gamanakti and Amatiorek, Daksamatiorek, Vaidyuarek, Namut Garu Amatumuni Parisami, Obutumata, Mama Ude, Metana Indakota, Garu. Mighty Palace, Sena, Polana Rudishike, Ape Hitapu Jana, the Batuma, Podi Ingi Akala, Pilibanda, Bodak Hitan, Mogoda, Vipaksana, Katuma, Teva game, Ingikarala, Polana, Roshan, Namatuma, Menakutama, Riedala, Iverai, Erisa, Boma Kalpana, Gamananda, Obutuma, Honda Gamanatino, Taruna, White Varekidi, Amati, Varekidi, Suba Patana, Avata, Valaba, Dimasam Mandava, Sababutuma, Suti Vantun.
Bumi Suti. Dr. Harsha D'Souza, not ready, okay. Garu Harshana Rajakarna Mantuma. Kane Mantituma.
Bobati Suti Ulasana Ruda Mantitumani. Then me Venakota Apirate Damatma Vedagatma Katabahat Lakwina. Anchayak tamai me saukya anche. Then pahuge kal sima vedi vipakshayat evage mulu ratat ekatu vela me rate thiyena me aus me saukya sheshtaye thiyena arbudaya pilibandawa digin digatama katha karanna haki una. Inpasu amathya duree wenaskamak sidu una. Habai me amathya duree wenaskam sidu unath තවම අර ප්‍රශ්න ඒ ආකාරයෙන්ම තියෙන බව කනගාටුවෙන් හරි කියන්න ඕනේ. දැන් ඖෂධ හිඟය මේ වෙනකොට ඖෂධ 850කින් 220ක් විතර ඖෂධ හිඟයක් තියෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එතකොට මේ ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා ක්ෂණික වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා මැදිහත් වෙන්න මම මීට කලින් උත් ඔබතුමාගෙන් ප්‍රකාශ ප්‍රශ්න කරා විශේෂයෙන්ම මේ ස්ටෙන්ට් එක මේ කොළඹ ජාතික රෝහලේ හાર્ට් ඇටැක් හැදිලා ස්ටෙන්ට් එකක් දාන්න ඕන වුණාම ස්ටෙන්ට් එකක් දාගන්න විදියක් නැහැ තවමත් දැන් මම ඔබතුමත් එක්ක කතා කරලත් දැන් සති කීපයක් වෙනවා නමුත් අද තත්ත්වෙත් ඒ වගේම තමයි අද ස්ටෙන්ට් එකක් දාගන්න විදියක් නැහැ ඒ අයව ආපහු ගෙදර යවනවා බෙහෙත් ටිකක් දීලා ඒ විතරක් නෙමෙයි හට් ඇටැක් ඇති වුනාම ඒ ශනිකව ගහන්න තියෙන ඒ ඉන්ජෙක්ෂන් එක අද නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයේ ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟය සාමාන්‍ය ඖෂධ පමණක් නෙමෙයි ජීවිතය බේරා ගන්න අත්‍යවශ්‍ය ඖෂධත් හිඟ වෙමින් තියෙනවා. ඒ එය තවත් උග්‍ර තත්වයකටපත් වෙනවා කියන එක තමයි අද මේ වෙනකොට සියුද වෙනාම කියන්නේ. එතකොට මේ දැන් මේ ඖෂධ හිඟියත් එකම අපි කවුරුත් දැන් මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා රෝහල් ප්‍රමාණයත් විශාල වශයෙන් වසා දාන්න කටයුතු කරනවා කියලා. එතකොට දැන් අපිට රෝහල් නැති වෙලා තියෙනවා. රෝහල් වල ඉන්න වෛද්‍යවරුන් නැති වෙලා තියෙනවා. මේ වෙනකොට වෛද්‍යවරුන් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් රට අත්හැරලා දාලා ගිහිල්ලා තියෙනවා කියනවා. ඒ වගේම තෝ රෝහලුත් වහිනවා නම් රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් උත් නැත්නම් ඒ වෙනකොට ඖෂධත් නැත්තම් මේ රටේ ජනතාවට එතකොට දෙවි පිහිටයි කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට අපි තමුන්නාන්සේට ඉතා පැහැදිලිවම අපි ඉල්ලීමක් කරන කරුණා කරලා මැදිහත් වෙන්න. දැන් මේ වෙනකොට විශ්‍රාමිකීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හදිසි අවස්ථාවයක් නිසා ඒ විශ්‍රාමික වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගන්න කටයුතු කරන්න. නැවත සේවයට බඳව මේගොල්ලෝ රට යනවා කියලා අපි බලාගෙන මේ රටේ මිනිස්සු නිකම් මැරෙන්න දීගෙන බලාගෙන ඉන්න බෑනේ. ඒකින්ද ඔබතුමාට පුළුවන් හදිසි අවශ්‍යතාවය සලකලා බලලා ආණ්ඩුවත් එක්ක කතා කරගෙන ජනාධිපතිවරයාත් එක්ක කතා කරගෙන ඒ විශ්‍රාමගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවාගෙන මේ රෝවල් වාහනයක නෙමෙයි උත්තරේ. රෝවල් වාහනයක නෙමෙයි උත්තරේ කරුණා කරලා ඒ සඳහා වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඖෂධ ගැන කතා කරනකොට දැන් අපි දේශීය අපේ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ පෞගිය කාල සීමාවේදී රාජසේනාරත්න අමාත්‍යතුමා අමාත්‍යවරයා හැටියට ඉන්නකොට දේශීය ඖෂධ නිෂ්පාදකීන් දිරිමත් කරලා දේශීය ඖෂධ නිෂ්පාදකීන්ට ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා දැන් මේ වෙනකොට 120ක් විතර දේශීය ඖෂධ නිෂ්පාදකීන් ඒ ඖෂධ අවස්ථාවෙන් 120ක් විතර නිෂ්පාදනය කරනවා රට තුල. එතකොට මේ 120කට වගේ ප්‍රමාණය තවත් 130ක් විතර වැඩි කරගෙන 150ක්වත් වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඒ හැකියාවට වැඩපිළිවෙල ඉතාම හෙමින් තමයි මේ ගැන කටයුතු කරන්නේ. පෞගිය කාල සීමාවේදී යාපාලන රජය තුල ඒ අවශ්‍ය සෑම වැඩ කටයුත්තක් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා. එතකොට දැන් අපිට දැනගන්න ලැබෙනවා දේශීය ව්‍යාපාරිකයින්ගේ මේකට තියෙන ලොකුම ගැටලුව තමයි ඒ අවශ්‍ය ඒ පර්මිට්ස් එහෙම නැත්නම් ඒ බියුරොක්‍රසි රෙඩ් ටේප් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ඒවා හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න. අපේ රටේ දේශීය ව්‍යාපාරිකයින් ඌමනාවෙන් උනන්දුවෙන් ඉන්නවා මේ රටේ රට තුල ආයෝජනය කරන්න. එතකොට මේ රට තුල ආයෝජනය කිරීමේ මේ වැඩ කටයුත්ත සිදු කරන්න අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. නමුත් ඒ කටයුත්ත තවම වෙන්නේ නැහැ කියන එක තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒකින්ද මම කරුණා කරලා තමුන්නාන්සේගෙන් ඉල්ලීමක් කරනවා මේ දේශීය ආයෝජකයන්ව දිරිමත් කරන්න ඕන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒකට ඒ අයට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න ඒ අයට අවශ්‍ය ඒ ලියකියවිලි වල ඩිලේස් සියල්ලම කරුණා කරලා හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි අපි පෞගේ කාල සීමාවේදී අපි දැනගන්න ලැබුණා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැවැන්ත වංචාවල් සිදු වෙනවා කියන. මේ දැවැන්ත වංචාවල් සිදු වෙනවා කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ නොයෙකුත් සංවිධාන සෞඛ්‍ය ශාස්ත්‍රයේ නොයෙකුත් සංවිධාන ප්‍රකාශයට පත් කරා. හැබැයි අමාත්‍යවරයා මාරු වීම තුලින් ඒ ඔක්කොම යට ගන්න විදියක් නැහැ. එතකොට අමාත්‍යවරයා වෙනස් වීම තුලින් මේ හොරකම් ටික උන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු තමුන්නාන්සේලා ඉටු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කමිටුපත් කරලා ඒ සඳහා කරුණා කරලා ඒ සඳහා පරීක්ෂණයක් කරන්න. දැන් අපි කවුරුත් දන්නවා ඒ ඉමුනෝග්ලෝබින් ඒ වංචාව ඖෂධ වංචාව මේ අත්අඩංගුවට අරගෙන තියනවා කියන්නේ මේ ඇත්තටම මේවට සම්බන්ධතාවයේ ඉතාමත්ම අඩුම පිරිස. හැබැයි මේකට සම්බන්ධතාවයේ මේකේ මහමොළකරු තාම නිදැල්ලේ ඉන්නවලු. ඒකින්ද ඔබ සිළු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ ඖෂධ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙච්ච හොරකම් අමාත්‍යවරයා වෙනස් වීම තුලින් යට ගහන්න ඉඩ දෙන්නේ බෑ. ඒ සඳහා පරීක්ෂණයන් සිදු කරන්න. ඒ වගේම තමයි අපි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කතා කරනකොට එතකොට හෝමියපති වෛද්‍යවරුන්ට ඒ ගැටලු පිළිබඳව සාකච්ඡාවල් ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මටත් මේ අවස්ථාවේ ලැබිලා තියෙනවා හෝමියපති වෛද්‍ය ශාස්ත්‍රය ක්‍රියාත්මක කළ යුතු කාරණා පිළිබඳව ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් හෝමියෝපතික් Medical Practitioners Association එකෙන් කරලා තියෙන ඉල්ලීම ඒ ඉල්ලීම සඳහා ඔබතුමාගේ අවධානය යොමු වෙන්න ඕනේ ඒකට අවශ්‍ය වේලාව තාම ලබා දෙන්න කටයුතු කරලා නැහැ ඒ සාකච්ඡාව සඳහා ඔබ මැදිහත් වෙලා රාජ්‍ය අමාත්‍යතුමාත් එක්කත් කතා කරගෙන අපි මේ මේක සඳහා වැඩි අවධානය යොමු කරන්න දුම්පේ ආසනේ අපි රාජ්‍ය සේනාරත්න අමාත්‍යතුමා සමග වෙදගම ප්‍රදේශය දියුණු කරන්න අපි උත්සාහ කරා ඒ මොහලක් ඉදි කරන්න නමුත් ඒ යම් යම් බාධාවල් නිසා අපිට එය ආරම්භ කිරීමේ හැකියාවක් තිබ්බේ නැහැ මම තමුන්නාන්සේට කරුණා කළා අවධානය යොමු කරනවා ඒ ඉඩම් වෙන් කරලා ඒ අවශ්‍ය සියලුම පාසුකම් ටික ඒ සැලසුම් හදලා අවසන් කරලා තියෙන්නේ ඒ සඳහා ඔබගේ අවධානය යොමු කරලා ඒ කටයුතු ඉටු කරන්න ඔබ මූලිකත්වය ගැන කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා ඔබට බොහොමත් ස්තුතියි
ගරු ඇමතුමා
කෙටි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය මෙතුව කතාව සම්බන්ධයෙන් ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ලම අප සතුව තිබෙනවා ඒ වගේම තමයි මෙතුමා සඳහන් කළා හෘදය රෝග පිළිබඳ ඖෂධ ටෙනෙක්ටොප්ලේස් ස්ට්‍රෙප්ටොකොකස් සියලුම ඒ ඖෂධත් ලංකාවේ තිබෙනවා යම්කිසි ඖෂධ ප්‍රමාණයක් හිගයි මෙතුමා සති දෙකකට කලින් මාත් එක්ක කතරා ස්ටෙන්ස් ගැන අපි දිනපතා කතා කරනවා ඒකේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙන දැනට රට සතුව මේකේ වර්ග 18ක් විතර තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඒකෙන් භාගයක් තියෙනවා ස්ටෙන්ස් සමහරක් ඒවා හිගයි සමහරක් රට ලැබිලා තියෙනවා ඒ ප්‍රසම්පාදන ක්‍රමවේදී අඛණ්ඩව යනවා එතකොට හෘද රෝග සම්බන්ධයෙන් බෙහෙත් ටික ලංකාවේ තිබෙනවා හැබැයි නැති ඖෂධ පිළිබඳවත් අපි දිගටම කතා කරනවා ඒ නිසා මම කියනවා දෙවැනි කාර්යය තමයි ලංකාවේ රෝහල් 40ක් වැහෙනවායි කියලා බහුගේ දවස්වල කතා කරා අපි ළඟ තොරතුරු තිබෙනවා එක රෝහලක්වත් වැහිලා නැහැ මම ඉතින් වගකීමෙන් කියන්නේ හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමනි එක රෝහලක්වත් වැහිලා නැහැ හැබැයි කවර අප් ඩියුටිස් වලට වෙන වෛද්‍යවරු යවලා සමහරක් ස්ථානවල ආවරණය කරන්න වෙලා තිබෙනවා එතකොට එක රෝහලක්වත් වැහිලා නැහැ දෙවැනි කාර්යය තමයි පශ්චාත් සීමා වයසක පත්වීමනි අපි ඒකට රෝහල් වලට අවශ්‍ය තැන් වලට දානවා ඔබතුමාලට මම කියන්න ඔබතුමා මම උදේ කතා කරලා හිටියා ඔබතුමා ගරු මන්ත්‍රීතුමෙක් හැටියට දේශ මන්ත්‍රීතුමෙක් හැටියට කරුණා කරලා වගකීමෙන් කතා මේ රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය පද්ධතිය ගැන විශ්වාසය බිඳිලා තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා ඒක ගොඩනගමු ඒ නිසා බෙහෙත් නැහැ ජීවිත නැති වෙනවා කියලා කරුණා කරලා දිගින් දිගට කියන අපි නිෂ්පාදනයටත් කරන ඔබතුමා උදේ හිටියේ නැහැ ඒ නිසා ඒ කරුණා කළේ ඒ හානිය අපි හැමෝම කළා තියෙන්නේ අපි එකතු වෙලා මේක ගොඩනගමු ඒකයි ඔබතුමාට මම ආරාධනය කරන්නේ
හරි ගරු චාල්ස් what is your point of order honorable member
name so I need to reply
okay
බබතුමනි අවතුමා මම මේ කියන්නේ මේ මට මේ මේ ඌමනාවට නැත්තම් මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ කඩාපු වට්ටන්න තියෙන ඌමනාවක් නෙමෙයි මේක ඉතා පැහැදිලිව ඔබතුමා ඔය අමාත්‍යංශය තුරදී අවතුමාගේ කාමරේ ඉඳන් කිව්වට අද රෝහලට ගියාම නෑ අද මම රදාවානේ මරණ ගෙදරට ගියා ඒ මරණ ගෙදර කිව්වෙත් ඒ මරණය සිදු වෙන්න ප්‍රධානම හේතුව තමයි ගම්පා මාරෝවලේ අවශ්‍ය ප්‍රතිකාර ඒ බෙහෙත් ටික ලබා දෙන්න කටයුතු කරේ නැති ඉඳා ඒකින්ද ඔබතුමාලා තේරුම් ගන්න මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක මේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන වැඩ කරෝතින් මේකට උත්තර ලැබෙන්නේ නැහැ පිස්සෙක්ට බේත් දෙන්නත් පිස්සට පිස්සු කියලා දැනගෙන ඉන්න ඕනේ ඒකින්ද කරුණාකරලා මේ ප්‍රශ්න මේ නැහැ කියලා හිතාගෙන කටයුතු කරෝතින් මේක මේ ප්‍රශ්නේ ගොඩේ එන්න විදියක් නැහැ ඒකින්ද කරුණාකරලා මේ බැරෑරුම් තත්ත්වය
ලංකාවේ අඩුයි අපි ඒක දිනපතා කතා කරනවා ස්ටෙන්ස් වගේකුත් මම පිළිගත්තනේ මේ කතාවේදී මේක ෂණිකව එක දවසින්දකින් විශ්ලේෂණ පුළුවන් කාර්ය නෙමෙයි සභාපතිතුමනි ඒක නිසා එතුමාට කිව්වේ මේ රෝහල් වැහෙන එකත් කසත් එහෙම සත්‍යක් නැහැ ඒකේ ඒකයි
චාර්ල්ස් නිමනන්තු
ඒකේ වෙලාව අඩු කරන්න එපා නන්රි සංවිධානගත උරුපිනවර්ගලේ இன்றைய முக்கியமாக சுகாதார அமைச்சனுடைய விவாதம் நடைபெற்று கொண்டிருக்கிறது குறிப்பாக முன்னாள் கல்வி அமைச்சருடைய மகன் தற்பொழுது சுகாதார அமைச்சர் ரமேஷ் பத்ரட்ன அவர்கள் சுகாதார அமைச்சை பொருட்படுத்ததில் எனக்கு மகிழ்ச்சி நான் அவரிடம் அது விடயம் தொடர்பாக தெரிவித்திருக்கிறேன் குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே மன்னார் முல்லைத்தீவு மாவட்டங்களில் இன்டர்ன் மெடிக்கல் ஆஃபீஸர்ஸ் இன்று வரை இல்லை இலங்கையில் இருக்கின்ற 25 மாவட்டங்களில் இந்த இரண்டு மாவட்டங்களிலும் இன்று வரை இந்தியன் மெடிக்கல் ஆஃபீஸர்ஸ் இல்லை அதற்கு பிரதானமான காரணம் நிரந்தர வைத்திய நிபுணர்கள் நியமிக்கப்படாமையின் காரணமாக தொடர்ச்சியாக இந்த இரண்டு மாவட்டங்களிலும் இந்தியன் மெடிக்கல் ஆஃபீஸர்ஸ் போடாமல் இருக்கப்படுகிறது ஆகவே இந்த நிரந்தர வைத்திய நிபுணர்கள் என்பது மிக முக்கியமாக மாவட்டங்களில் பல சேவைகளை செய்யக்கூடிய ஒரு தேவையாக இருக்கின்ற காரணத்தினால் அந்த நிரந்தர வைத்திய நிபுணர்களை உங்களுடைய அமைச்சு பொறுப்பு இப்பத்தான் எடுத்திருக்கிறீர்கள். இருந்தாலும் மிக விரைவில் அதற்குரிய நடவடிக்கையை நீங்கள் எடுக்க வேண்டும் என்று நான் இந்த சபையினூடாக கேட்டுக்கொள்கிறேன். அடுத்ததாக கௌரவ அமைச்சர் அவர்களே, இந்த டிவிஷனல் ஹாஸ்பிட்டலிலிருந்து பேஸ் ஹாஸ்பிட்டலாக வைத்தியசாலைகள் தரமுயர்த்தப்பட்டிருக்கிறது. தரமுயர்த்தப்பட்ட வைத்தியசாலைகள் குறிப்பாக அந்த பெயர் பலகைகள் மாத்திரமே மாற்றம் செய்யப்படுகிறது. ஆனால் அந்த ஆளணியோ பௌதிக வளங்களோ அங்கு நடைபெறுவதில்லை. குறிப்பாக மன்னார் மாவட்டத்தில் முருங்கன் வைத்தியசாலை, முல்லைத்தீவு மாவட்டத்தில் புதுக்குடியிருப்பு வைத்தியசாலை, அம்பாறை மாவட்டத்தில் திருக்கோவில் வைத்தியசாலை ஆகிய வைத்தியசாலைகளில் பெயர் மாற்றம் செய்யப்பட்டிருக்கிறது. சில வருடங்களாகிவிட்டது. கிட்டத்தட்ட அம்பாறை திருக்கோவில் 2016 தரமுயர்த்தப்பட்டது. அதேபோல எல்லா வைத்தியசாலைகளும் 5 வருடங்களுக்கு மேல் தரமுயர்த்தியும் இன்று வரை ஆளணியோ பௌதிக வளங்களோ அதிகரிக்கப்படவில்லை. வெறுமனே பெயர் பலகைகள் மாத்திரம் மாற்றம் செய்யப்பட்டிருக்கிறது. இதை உங்களுடைய கவனத்திற்கு கொண்டு வந்து எதிர்காலத்தில் அதற்குரிய நடவடிக்கை எடுக்கும்படி கேட்டுக்கொள்கிறேன். குறிப்பாக மன்னார் மாவட்டத்தில் இருக்கின்ற வைத்தியசாலை விசேட வைத்திய சத்திர சிகிச்சை நிபுணர் ஒருவர் மாத்திரமே இருக்கிறார். மன்னார் மாவட்டத்தில் 100,000 மேற்பட்ட மக்கள் இருக்கின்ற போது தனி ஒருவர் மாத்திரமே இருக்கிறார். அவரையும் இன்னும் தேசிய வைத்தியசாலையில் இருந்து விடுவிக்கவில்லை. அவர் மன்னாருக்கு நியமிக்கப்பட்டிருக்கிறார். ஆனால் தேசிய வைத்தியசாலை இன்னும் அவரை நியமிக்கவில்லை. அதேபோல பொது மருத்துவ நிபுணரும் ஒரே ஒருவர் தான் மன்னார் மாவட்டத்தில் இருக்கிறார். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, அந்த பொது வைத்திய நிபுணர்கள், அது சத்திர சிகிச்சை நிபுணராக இருந்தன, குழந்தை நல நிபுணராக இருந்தன, மகப்பேறு நிபுணராக இருந்தன, எல்லா வடக்கு இருக்கின்ற கூடுதலான வைத்தியசாலைகளில் நிரந்தரமாக ஆக குறைந்தது ஒவ்வொரு நிபுணர்கள் ஒவ்வொருதராக குறைந்ததாக இருக்க வேண்டும். நிரந்தரமான நியமனங்களாக செய்ய வேண்டும். அவர்கள் முன்பு கூறிய போது உங்களுக்கு முன்பிருந்த அதிகாரிகள் கூறியிருந்தார்கள், வைத்தியர்கள் வர விருப்பம் இல்லாத இடத்து எங்களால் கட்டாயப்படுத்த முடியாது என்று கருத்தை ஒரு சில அதிகாரிகள் கூறியிருந்தார்கள். கௌரவ அமைச்சர் அவர்களே, அங்கிருக்கின்ற மக்கள் மிகவும் துன்பப்பட்ட மக்களாக இருக்கிறார்கள். அவர்களுக்கு விசேட வைத்திய நிபுணர்களுக்கு விசேட சலுகைகளையாவது வழங்கி அவர்களை எதிர்காலத்தில் எங்களுடைய பிரதேசங்களில் நியமிக்கும்படி கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் மிக முக்கியமான விடயம் ஒன்று, கௌரவ அமைச்சர் அவர்களே, வடமாநிலத்தில் மருந்து கலவையாளர்கள் மிகவும் பற்றாக்குறையாக இருக்கிறது. மருந்து கலவையாளர்கள் இல்லாமல் ஒரு சில வைத்தியசாலைகளில் மருந்துகள் கொடுக்கப்பட்டிருக்கிறது. இது ஒரு குழப்பத்தை ஏற்படுத்தும் என்பதன் காரணமாக நான் வைத்தியசாலையினுடைய பெயர்கள் குறிப்பிடவில்லை. ஆனால் மருந்து கலவையாளர்கள் இல்லாமல் வைத்தியசாலைகளில் மருந்துகள் விநியோகிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்தை பொறுத்தவரையில் 34 மருந்து கலவையாளர்கள் இருக்க வேண்டும். தற்பொழுது 21 மருந்து கலவையாளர்கள் மாத்திரமே இருக்கிறார்கள். முல்லைத்தீவு மாவட்டத்தில் மட்டும் 4 வைத்தியசாலைகளில், நான் பெயர் குறிப்பிடவில்லை, 4 வைத்தியசாலைகளில் மட்டும் மருந்து கலவையாளர்கள் இல்லாமல் மருந்துகள் வழங்கப்பட்டுக் கொண்டிருக்கிறது. அப்படி வழங்கப்படுகின்ற போது பல்வேறு விதமாக்கப்பட்ட மருந்துகளை மாற்றி வழங்கினால் அதனுடைய முழு பொறுப்பும் முழு பிரச்சனையும் அது சுகாதார அமைச்சருடைய கவனையினம் என்பதுதான் அங்கு கருத்தாக அமையும். ஆகவே கௌரவ அமைச்சர் அவர்களை, அந்த மருந்து கலவையாளர்கள் வடமாநிலத்தில் மிகவும் பற்றாக்குறையாக இருக்கிறார்கள். ஆகவே அவர்களை நீங்கள் உங்களுடைய அமைச்சின் ஊடாக மிக விரைவில் நியமிக்க வேண்டும். குறிப்பாக கௌரவ அமைச்சர்களே, அந்த வடமாகாணத்தை பொறுத்தவரையில் பல்வேறுபட்ட தேவைகள் இருக்கிறது. குறிப்பாக அதிலும் முல்லைத்தீவு மன்னார் மாவட்டங்கள் அதிக தேவையுடைய மாவட்டங்களாக இருக்கிறது. ஏனென்று சொன்னால் அந்த இரு கரைகளிலும் இருக்கின்ற மாவட்டங்கள் என்றபடியால் அதை கவனிப்பது குறைவு. நான் இது தொடர்பாக உங்களுடைய அமைச்சரவை ஆலோசனை கூட்டத்தில் கூறிய போது உங்களுடைய பணிப்பாளர் நாயகம் அதை ஏற்றுக்கொண்டார். மன்னார் முல்லைத்தீவு பகுதிகளில் வைத்திய துறை சார்ந்த சுகாதார துறை சார்ந்த தேவைப்பாடுகள் அதிகமாக இருக்கிறது. மற்ற மாவட்டங்களுடன் ஒப்பிடும் போது மிக குறைவாக இருக்கிறது என்பதை உங்களுடைய பணிப்பாளர் நாயகமே ஏற்றுக்கொண்டிருந்தார். ஆகவே இந்த இதுக்குரிய விசேட வேலை திட்டத்தை ஒன்று ஏற்பாடு செய்ய வேண்டும். நீங்கள் நான் நினைக்கிறேன் இந்த வருகின்ற தை மாதத்திலாவது வடக்கு மாகாணத்தில் இருக்கின்ற பாராளுமன்ற
உறுப்பினர்கள்
வடக்கு மாநிலத்தில் இருந்த பாராளுமன்ற உறுப்பினர்கள் அழைத்து வடக்கு மாநிலத்தில் இருக்க 5 மாவட்டத்தில் இருக்கின்ற RDHS அவர்களையும் அழைத்து தங்களுடைய செயலாளர் தங்களுடைய பணிப்பாளர் நாயகம் உட்பட ஒரு கலந்துரையாடலை மேற்கொள்ளும் போது இதில் ஆக்கப்பூர்வமான பல விடயங்களை செய்ய முடியும் என்பது என்னுடைய கருத்தாக வேண்டுகோளாகவும் இருக்கிறது. அவர் அமைச்சர் அவர்களே, இந்த மன்னார் மாவட்டத்தில் OPD எக்ஸலன்ஸ் யூனிட்டும் முல்லைத்தீவு மாவட்டத்தில் மெடிக்கல் போர்ட் கம்ப்ளெக்ஸும் கட்டித்தருவதாக இந்திய அரசாங்கம் 2 வருடங்களுக்கு முன்பு உறுதி அளித்திருந்தது. 650 மில்லியன்கள் ரூபாய் செலவில் ஒவ்வொரு மாவட்டத்திற்கும் 650 மில்லியன்கள் ரூபாய் செலவில் கட்டித்தருவதாக உறுதி அளித்திருந்தது. ஆனால் இது தொடர்பாக தங்களுடைய அதிகாரிகள் அமைச்சின் செயலாளர்களிடம் கதைத்த போது அதற்குரிய ஆவணங்கள் எல்லாம் சமர்ப்பித்து விட்டதாக கூறுகிறார்கள். ஆனால் இந்திய தூதரக அதிகாரிகளுடன் கதைத்த போது சுகாதார அமைச்சிலிருந்து தாங்கள் கேட்ட ஆவணம் இன்னும் கிடைக்கவில்லை என்று கூறுகிறார்கள். ஆகவே இது தொடர்பாகவும் ஒரு கலந்துரையாடலை நினைக்கிற டிரெக்டர் பிளானிங் ஆபீஸுடன் ஒரு கலந்துரையாடலை ஏற்படுத்தி இதில் என்ன தாமதம் இருக்கிறது என்பதை நீங்கள் அறிந்து இந்திய தூதுவருக்கு முழுமையாக அந்த ஆவணத்தை கையளிக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, மிக முக்கியமாக 2017-18 ஆண்டு காலப்பகுதிகளில் முன்னாள் பிரதமர் தற்பொழுது ஜனாதிபதியாக இருக்கின்ற ரணில் விக்ரமசிங் அவர்கள் மன்னார் மாவட்டத்துக்கென என்னுடைய இந்த பாராளுமன்றத்தில் எழுப்பப்பட்ட கேள்வி நிமித்தம் CT ஸ்கேன் ஒன்றை ஒதுக்கீடு
செய்தார்.
ஒதுக்கீடு செய்திருந்தார். ஆனால் அந்த காலப்பகுதியில் அங்கிருந்த பணிப்பாளர் அங்கு அதை வைப்பதற்குரிய கட்டடம் இல்லை என்பதற்காக அதை ஏற்றுக்கொள்ளவில்லை. ஆனால் அதற்குரிய கட்டடங்கள் கட்டு முடிக்கப்பட்டிருக்கிறது. குறிப்பாக ஒரு நாளைக்கு 2 பேர் CT ஸ்கேனுக்காக அனுராதபுரமோ யாழ்ப்பாணமோ அவர்கள் கொண்டு செல்ல வேண்டிய தேவை இருக்கிறது. 2 ஆம்புலன்ஸ் ஒரு நாளைக்கு CT ஸ்கேனுக்காக யாழ்ப்பாணமும் அனுராதபுரமும் செல்கிறது. செல்கின்ற போது ஒரு 120 கிலோமீட்டர் செல்கின்ற ஒரு ஆம்புலன்ஸ் உடைய செலவு எவ்வாறு இருக்கும், அதற்கு எவ்வளவு தேவையற்ற பணியாளர்கள் செல்கிறார்கள் என்பதை நீங்கள் அறிவீர்கள். அதற்கு ஒரு வருடம் எவ்வளவு காசு செலவாகும் என்பதை நீங்கள் அறிவீர்கள். ஆகவே இந்த CT ஸ்கேன் என்பது மன்னார் மாவட்டத்துக்கு மிக முக்கியமான ஒரு தேவையாக இருக்கிறது. குறிப்பாக இந்திய தூதரிடத்திலும் நான் எழுத்துப்பூர்வமான கோரிக்கைகளை விட்டிருக்கிறேன். CT ஸ்கேன் ஒன்றை எங்களுக்கு மிக விரைவில் வழங்கும்படி அவர்கள் பரிசீலிப்பதாக கூறியிருக்கிறார்கள். அது நாங்கள் கேட்பதை விட உங்களுடைய அமைச்சின் ஊடாக அந்த கோரிக்கைகள் விடுகின்ற போது இந்திய அரசாங்கம் மிக விரைவில் அதை பெற்றுக் கொள்ளக்கூடிய சாத்தியக்கூறுகள் இருக்கும். ஆகவே இந்த விடயங்கள் தொடர்பாக கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் கூடிய கவனம் எடுக்க வேண்டும். நான் எதிர்பார்க்கின்றேன் ஜனவரி மாதத்தில் ஒரு கலந்துரையாடல் ஒன்றை நீங்கள் ஏற்படுத்தி அங்கிருக்கின்ற தீர்க்கக்கூடிய பிரச்சனைகளை நீங்கள் விரைவில் தீர்த்து வைப்பீர்கள் என்று நான் எதிர்பார்க்கிறேன். நன்றி.